වාසනාවන්ත පින්නතුනි, පානදුර ගල්තුඩේ සිද්ධාර්ථාරාම විහාරස්ථානයේ වසරක් පාසා පවත්වාගෙන එනු ලබන කඨින චීවර පූජා පින්කම් මාලාව නිමිති කරගෙන එහි පින්කම් මාලාවේ අද දවසේ සිද්ධ වෙන ධර්ම දේශනාව සඳහා අපේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට වැඩමවා වදාළ රත්මලාන ධර්ම පරිශන ආයතනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අවසරයි හැගුඩ විපස්සේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තුන්වහන්සේ මේ අවස්ථාවට වැඩම කිරීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් අගය කරනවා. උන්වහන්සේට අපි මෙතැන් පටන් ආරාධනා කරනවා මේ ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට අපේ හාමුදුරන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් මේ හැමදෙනාම සාධුනාදයක් පවත්වන්න. අපේ හාමුදුරුවන්ට මෙතැන් පටන් මේ ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හැමදෙනාම ඊට සූදානම් වෙන්න.
ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි, සාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, චෝදිතෝ දේව දූතේහි යේ පමජ්ජන්ති මානවා, තේ දීග රත්තිං සෝචන්ති නකායූපගානරාතිති.
ධර්මශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි, ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මජ්ඣිම නිකායෙහි ඇතුළත් දේවදූත සූත්‍රයේ ගාථාවක් අප විසින් ප්‍රකාශ කළේ. මේ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ ඕනෑගම උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉතාම විශිෂ්ට පින්කම් මාලාවක් මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම දේශනා කර ශ්‍රවණය කරන්ට සූදානම් වෙලා සිටින්නේ. මේ පින්වතුන්ගේ මේ තියෙන හික්මිච්චකම, ශාන්තකම මේ පැය තුළම ගත කරන්ට පවත්වාගෙන යන්ට අවශ්‍ය කරනවා. පින්වතුනි, ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන අවදියේ භික්ෂුන් වහන්සේ අමතලා දේශනා කරනවා, මහණෙනි, ඇස්සති මිනිසෙක් යම්කිසි මන්දිරයක සිටිනවා නම් ඒ ඇස්සති මිනිසය දකින්නවා එළියේ ඉඳලා ඇතුළට එන මිනිස්සු, ඇතුළේ ඉඳලා එළියට යන මිනිස්සු, ඒ වගේම ඇතුළෙහි සැරිසරන මිනිසයෝ දකින්නවා. අන්න ඒ වගේ මමත් මේ ලෝකයේහි තුන්දොර සංවර කරගෙන යහපත්ව ජීවත් වෙලා කුසලයන් වර්ධනය කරලා අභව ප්‍රාප්ත වෙලා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනව දකින්නවා, මනුෂ්‍ය ලෝකේ උත්පත්තිය ලබ වල උපදිනව දකින්නවා. ඒ යහපත් ලෙස ජීවත් වෙච්ච පුජ්‍යලයන් තුන්දොර අසංවර කරගෙන අකුසලයන් සිද්ධ කරලා යම්කිසි පුජ්‍යලයේ මරණයෙන් පස්සේ අපායගාමී වෙනවා, ඒ වගේ මිනිස්සුත් දකින්නවා. ගෘහ මන්දිරයේ සිටින ඇස්සති මිනිසෙක් මිනිසුන් එහා මෙහා යනව දකින්නව වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ මිනිසයන්ගේ සත්වයාගේ උත්පත්තියන් දකින්නේ. පින්වතුනි, එනිසා බුදුහාමුදුරු දේශනා කරනවා, මහණෙනි, යම්කිසි පුජ්‍යලේ සිතකය වචනය කියන තුන්දොර මසංවර කරගෙන වැඩිහිටි දෙමව්පියන්ට සලකන්නේ නැතුව, වැඩිහිටියන්ට සලකන්නේ නැතුව අසංවර සිත් අසංවර කරගෙන පව් සිද්ධ කරනවා, මහත් බරපතල කුසලයන් සිද්ධ කරලා මරණයෙන් පස්සේ අපාය උප්පත්තිය ලබනවා. ඒ අපාය උප්පත්තිය ලැබුවට පස්සේ ඒ සත්වයා විඳින දුක් පිළිබඳව මේ සූත්‍රයේහි දේශනා කරනවා. පින්වතුනි, මේ අපාය උප්පත්තිය ලැබුවහම අලුත් සමාජිකේ අනිකුත් යමපල්ලන් එකතු වෙලා ප්‍රශ්න කරනවා, එම්බා පුරුෂය, උඹ මිනිසුන් අතර සිටින විට මොනවද කළේ? මේ පුජ්‍යලයා කියනවා, මෙන්න මේ වගේ බරපතල අකුසලයක් මම සිද්ධ කළා කියලා. ඒ නිසා මේ යමපල්ලෝ ඒක රාශී වෙලා අලුත් සමාජිකය රජතුමා ළඟට එක් කරගෙන යනවා. පින්වතුනි, හැම තැනම රජවරු සිටිනවා, නායකෝ සිටිනවා, මනුෂ්‍ය ලෝකයේ සිටින දිව්‍ය ලෝකයේ සිටිනවා, කුරාකූඹියන්ටත් රජවරු ඉන්නවා, ඒ වගේම යමපල්ලන්ටත් රජෙක් ඉන්නවා. එයාට කියනවා යම රජ්ජුරුව කියලා. යම රජ්ජුරුව ළඟට ගියාට පස්සේ මේ අලුත් සමාජිකයගෙන් ප්‍රශ්න කරනවා, නඩු අහනවා. එම්බා පුරුෂය, මිනිසුන් අතර සිටින විට උඹ කරන ලද අකුසල් කුමක්ද කියලා. පින්වතුනි, යම රජ්ජුරුව මේ විදියට අහන්නේ උදාහරණක් දක්වමින්. එනිසා යම රජ්ජුරුව මෙන්න මේ ආකාරයෙන් ප්‍රශ්න කරනවා, එම්බා පුරුෂය, මේ දේව දූතියෝ මෙහෙවද්දි ඇයි උඹ අකුසලයන් කළේ? මිනිසුන් අතර සිටින ප්‍රථම දේව දූතයා උඹ දැක නැද්ද? නෑ ස්වාමීනි, මම ප්‍රථම දේව දූතයා දැක නැහැ. යම රජුරෝ පැහැදිලි කරනවා, උඹල දැක නැද්ද පුංචි අත දරුවේ කැතකුණු වල ඇරිලා ගැරිලා කෑ ගහන මේ පුංචි අත දරුවෙක් උඹ දැක තිබේද? දැක තිබෙනවා ස්වාමීනි. ඇයි උඹ කල්පනා කළේ නැද්ද මමත් මෙවැනි කාලයක් ගත කරන්නට ඇති? සිත කය වචනේ කියන තුන්දොර සංවර කරගෙන මිනිස් ගුණ ධර්මයන් ආරක්ෂා කරන්න ඕන කියන සිතවිලි ඇති කරගත්තේ නැද්ද කියලා? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාපෝච්චාරණය කරනවා. පින්වතුනි, මිනිසුන් අතර සිටින ප්‍රථම දේව දූතයා මේ විදියට පැහැදිලි කොට මිනිසුන් අතර සිටින දෙවන දේව දූතයා උඹ දැක තිබේද කියලා අහනවා. ඒත් නැහැ කියනවා. උඹ දැකලා නැද්ද? යම් කිසි කාන්තාවක් පුරුෂයෙක් අවුරුදු 80ක් 90ක් 100ක් විතර ගත වෙලා ඇස් පෙනීම දුර්වලයි, කන් ඇහිම දුර්වලයි, කුදු ගැහිලා ජරා ජීන ස්වභාවයට පත් වෙච්ච මෙන්න මේ වගේ පුච්චලෙක් ඔබ දැක තිබේද? එක්කෙනෙක් නෙවෙයි ස්වාමීනි, මම බොහෝ අය දැක තිබෙනවා. ඇයි ඔබ කල්පනා කළේ නැද්ද මමත් ජරා ධර්මයෙන් යුක්ත කෙනෙක්, ජරාවෙන් මැඩගත් කෙනෙක්, එනිසා මේ වැඩිහිටියන්ට සලකන්න ඕන කියන ගුණධර්මයේ පුහුණු කරන්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාපෝච්චාරණය කරනවා. මිනිසුන් අතර සිටින තුන්වන දේව දූතයා උඹ දැක තිබේද කියලා අහනවා. ඒත් නෑ ස්වාමීනි, ඇයි උඹ දැකලා නැද්ද? යම්කිසි රෝගියෙක් වේදනාවෙන් කෑ ගහනවා, කීප දෙනෙක් එකතු වෙලා සාතු සප්පායම් කරනවා, මේ වගේ රෝගාබාධයන්ට ලක්වෙච්ච රෝගීන් ඔබ දැක තිබේද? ඔව් ස්වාමීනි, මම ඕන තරම් දැක තිබෙනවා. ඇයි උඹ කල්පනා කළේ නැද්ද මමත් මේ වගේ රෝග ධර්මයන්ට ගොදුරු වෙනවා, එනිසා සංවරශීලීව ජීවත් වෙන්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාපෝච්චාරණය කරනවා. පිංගතුනි, මේ විදියට මිනිසුන් අතර සිටින තුන්වන දේව දූතයාත් පැහැදිලි කරලා සතරවන දේව දූතයා ඔබ දැක තිබේද කියලා අහනවා යම රජුරෝ. නෑ ස්වාමීනි, ඔබ දැකලා නැද්ද යම් කිසි අපරාධයක් කළ රාජ උදහසට ලක්විච්ච අපරාධකාරී? රජතුමා අත්අඩංගුවට අරගෙන මාංචු දමල වදකමල් පළඳලා නගරයක් නගරයක් ගානේ මන්සන්දියක් මන්සන්දියක් ගානේ ප්‍රදර්ශනය කරලා වදකස්ථානයේදී හිස ගසා දමන ද අපරාධකාරයෙක් ඔබ දැක තිබේද? ඔව් ස්වාමීනි, මම ඕන තරම් අපරාධකාරයෝ දැක තියෙනවා. ඇයි උඹ කල්පනා කළේ නැද්ද මමත් අපරාධයක් කළොත් මටත් මෙවැනි දුක් විඳින්නට වෙනවා කියලා? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාපෝච්චාරණය කරනවා. නැවතත් රජතුමා අහනවා, මිනිසුන් අතර සිටින පස්වෙන දේව දූතයා ඔබ දැක තිබේද කියලා? නෑ ස්වාමීනි, මම පස්වෙන දේව දූතයාත් දැක නැහැ. ඔබ දැකලා නැද්ද යම් කිසි කෙනෙක් මරණයට පත් වෙනවා, දවසක් දෙකක් සතියක් හමාරක් මාසයක් හමාරක් ගත වෙනවා, හොඳටම ජීර්ණ වෙනවා, දිරාපත් වෙනවා, කුණු වෙනවා, ගඳ ගහනවා, මෙන්න මේ වගේ ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙච්ච මලකඳන් ඔබ දැක තිබේද? නෑ ස්වාමී. ඔව් ස්වාමීනි, මම දැක තිබෙනවා. ඇයි ඔබ කල්පනා කළේ නැද්ද මමත් මරණයටපත් වුණාම මටත් එන්න මේ දෙයි? එනිසා සිත කය වචනේ කියන තුන්දොර සංවර කරගෙන ජීවත් වෙන්න ඕන කියන සිතිවිලි ඇති කරගත්තේ නැද්ද? නෑ ස්වාමීනි, මා ප්‍රමාද වුණා කියලා පාපෝච්චාරණය කරනවා. පිංගතුනි, මිනිසුන් අතර සිටින පස්වෙන දේව දූතයා මේ විදියට පැහැදිලි කළ ප්‍රශ්න අහලා රජතුමා යම රජුරෝ තීන්දුව දෙනවා. එම්බා පුරුෂය මේ බරපතල අකුසලයන් වගකීම තමම පවර ගන්න ඕන. තමන්ගේ දෙමව්පියන් නෙවෙයි මේ දේවල් කරලා දීලා තියෙන සහෝදර සහෝදරියෙක් නොවේ. ඒ වගේම හිත මිත්‍රයෙක් හෝ වෙන කිසුවෙක් නෙවෙයි තමාමයි මේ දේවල් කරලා තිබෙන්නේ. යමපල්ලන්ට බාර දෙනවා. යමපල්ලන්ට බාර දෙනවා යම ලෝකී තියෙන සියලුම දඬුවම් දෙන්න කියලා. මේ යම ලෝකී තියෙන සියලුම දඬුවම් දෙන්න යමපල්ලෝ මේ අලුත් යමපල්ල එක් කරගෙන යනවා. එක් කරගෙන ගිහිල්ලා සියලුම දඬුවම් දෙනවා. Tamanට පැවරිච්ච රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා. මේ නරලෝව වගේ නෙවෙයි යමලෝන. පින්වතුනි, දේවදූත සූත්‍රයේහි සඳහන් වෙනවා දීර්ඝ දඬුවම් විස්තරය. මා ඒව දිගින් දිගට සඳහන් කරන්නේ නැහැ. එකක් දෙකක් සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ පුජ්‍යලයන්ට, මේ අපායගාමී පුජ්‍යලයන්ට පංච වදය දෙනවා. ගිනියම් වෙච්ච කුළු ගෙඩියකින් ඔළුවට තලනවා, පාවලට තලනවා, මේ වගේ දඬුවම් දෙනවා. මෙරි මෙරි උපදිනවා. කෙටි දීර්ඝායුෂයක් නැහැ යම ලෝකේ. කෙටි ආයුෂයක් තියෙන මෙරි මෙරි උපදිනවා. එතනින් නතර වෙන්නේ නැහැ. අසිපතන වනය කියලා තියෙනවා, මහා වනය. ඒ වනයට එක් කරගෙන යනවා. සුළං හමන විට කොළයි වැටෙන්නේ, කොළවලට ඇඟපත කැපෙනවා. ඒවා ආයුධ බවට පත් වෙනවා. ඒ වගේම පින්වතුනි, ගුහත නිරය කියලා තියෙන මහා සුචි වලවල් ඒවට දමනවා. මේ වගේ දීර්ඝ විස්තරයක් අපාය සම්බන්ධව මේ සූත්‍රයේ සඳහන් කරනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ මනුෂ්‍යයාට චෝදිතෝ දේව දූතේහි පමච්ඡන්ති මානව. මේ මිනිසුන් දේව දූතයන් මෙහෙවත්ති. වැරදි දේවල් සිද්ධ කරනවා. සිත කය වචනේ සංවර කරගන්නේ නැහැ. ඒ නිසා කුසලයන් සිද්ධ කරලා අපායගාමී වෙන්නේ ඇයි කියලා. ඒ නිසා මේ මරණ විය මේ පංචස්කන්ධයේ දුක දැකලා ඒ දේවල් නැති කරගන්න උත්සාහ කරන්න කියලා. පින්ගතුනි, මජ්ක්‍ධිම නිකායේ සඳහන් මේ දේවදූත සූත්‍රිතා දීර්ඝ සූත්‍රයක්. කෙටියෙන් මා සඳහන් කළේ මීට වඩා ඉතාම ගැඹුරු ධර්ම කරුණු මෙහි අඩංගුයි. අවසාන භාගයේ සඳහන් කරන්නේ මේ පංචස්කන්ධ විභාගයයි. මේ පින්වතුන්ට මේ සූත්‍රය පැහැදිලි කරන විට, ඇහෙන විට හිතෙන්ට පුළුවන් කෙනෙකුට, කොහේ තියෙන අපායවලද, කොහේ තියෙන අපායවලද කියලා. අපාය තියෙනවා නම් කෝ අපට යන්න පුළුවන්. මේ හඳට අච්චනලෝ අව යුගයක අයි අපට අපාය යන්න බැරි කියලත් අහයි. පුළුවන් අපාය යන්න පුළුවන්. හඳට යනවා වගේ ගොඩක් වියදම් කරන්න ඕනේ නැහැ. පින්වතුනි, මේ දේවල් බොරු නෙවි. මිනිස්සයා බය කරන්න බුදුහාමුදුරු ධර්ම දේශනා සිද්ධ කළේ නැහැ. මේ ලෝකයේ තියෙන ඇති සැටිය ඉදිරිපත් කළා. අපායවල් තියෙන. අපි දන්න අපායවල් තියෙන, අපි නොදන්න අපායවල් කොච්චරද? දිව්‍ය ලෝකවල් තියෙනවා. බුදුහාමුදුරු මේ දේවල් දේශනා කරන විට එකලත් විවිධ මිත්‍යාවන් පැතිරුණා මේව බොරු කියලා. පින්වතුනි, එහෙමනම් අපි බලමු මේ දේවදූතියෝ පස් දෙනා කියන්නේ කවුද කියලා. මේකේ දේවදූතියෝ පස් දෙනෙක් සිටියා. පළවෙනි කෙනා පුංචිතරුවා, දෙවෙනි පුජ්‍යලයා මහලු තැනැත්තෙක් කෝ තැනැත්තියක්, තුන්වෙනි දේවදූතයා අපරා ලෙඩෙක්, හතරවන දේවදූතයා අපරාධකාරයෙක්, පස්වෙන දේවදූතයා මලකඳ. පින්වතුනි, තව චුට්ටක් එහාට කල්පනා කළොත් පුජ්‍යලයා එකම පුජ්‍යලයාගේ අවස්ථා පහක් නේද මේ ඉදිරිපත් කරන්නේ. පුංචි දරුවා අපි හැම කෙනෙක්ම අතදරු කාලයක් ගත කළා. අම්මා තාත්තා අපි පෝෂණය කරන්න මොන තරම් උත්සාහ කළාද? අප මොන තරම් කැපවීමකින් ලොකු මහත් කළාද? පින්වතුනි, අම්මා තාත්තා දරුවෙක් හදන්න විඳින දුක් කන්දරාව වැඩි වියටපත් උනායින් පස්සේ අපට වැටහෙන්නේ නැහැ. ඒවා අමතක වෙලා යනවා. දෙමව්පියන්ට සලකන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ එයයි. පින්වතුනි, හොඳ නරක පිරිසිදු අපිරිසිදු භාවය අපට තේරෙන්නේ නැහැ. රැකවරණේ අපට සැලසුවා. හරි ලස්සන දේශනාවන් සූත්‍ර පිටකයේ හිත් ඒ වගේම අටුවාවලත් පිනව පින්වතුනි අම්මල තාත්තල දරුවෝ නලවන ආකාරය සම්බන්ධව. එනිසා මේ පළවෙනි පුජ්‍යලයා පුංචි දරුවා දේව දූතී. ඒ වගේම මේ දූතියාගේ කාර්යභාරය වෙන්නේ යම් කිසි මාර්ගයක් පෙන්වන එකයි. මේ දේව දූතිය පස් දෙනා පෙන්눔 කරන්නේ දිව්‍ය ලෝකයයි. මේ දේව දූතිය පස් දෙනා පෙන්눔 කරන්නේ අපායයි. අපාය පෙන්නන දේව දූතය එහෙම නැත්නම් යම දූතය සිටින්නේ අපායෙන් නොවේ අපාතරමයි. දිව්‍ය ලෝකයට යන මාර්ගය කියා දෙන දූතය සිටින්නේ දිව්‍ය ලෝකයේ නොව අප අතරමයි. අපි අතරමයි පිංගතුනි. එනිසා පුංචි දරුව දේව දූතේ වයෝවෘද තැනැත්තා හෝ තැනැත්තිය දේව දූතේ ඒ වගේම ලෙඩා දේව දූතේ පිංගතුනි එකම පුජ්‍යලයා නේද මේ ගමන් කරන්නේ. ඒ පුජ්‍යලයා හොඳ වුණොත් හොඳයි නරක වුණොත් අපරාධකාරයෙක් වෙනවා. ඊ දඬුවම් විඳිනවා. එනිසා ඒ දේව දූතේ දිහා බලලා අනේ මම කවදාවත් මෙවැනි අපරාධයක් නම් කරන්නේ නැහැ කියලා වලකින්ට කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. අවසානයේ මේ පුජ්‍යලයා මරණයටපත් වෙනවා. පුජ්‍යලයාගේ අවස්ථා පහක් මෙහි සඳහන් කරන්නේ. අවස්ථා පහක් පිංගතුනි. එහෙමනම් අපට පේනවා අපායේ නිර්මාතෘවරයාත් අර කලින් කී පරිදි අපමයි. දිව්‍ය ලෝකයේ නිර්මාතෘවරයාත් අපමයි. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ දූතයන් පස් දෙනා දිහා බල සංවර වෙන්න කියලා. සිත කය වචනේ කියන තුන් දොර සංවර කරගන්න කියලා. පින්වතුනි මෙවැනි සූත්‍රයන් පදනම් කොටගෙන විශේෂයෙන්ම මහායාන දර්ශනයේහි මේ අපායේ උපදිච්ච බෝසත් කෙනෙක් ඉන්නව සිටි ගර්භ කියලා. එයාගේ කාර්යභාරය වන්නේ යපායේ උප්පත්තිය ලැබපු දූතයන්ට ධර්ම දේශනාවන් සිද්ධ කළා නැවතත් මනුෂ්‍ය ලෝකයට දිව්‍ය ලෝකයට එවන්න. ඒ මහායාන දර්ශන අපි වෙනුවෙන් අපායේ ගිහිපු හාමුදුරු නමක් නැහැ. වෙනත් පින්වතුනි වෙනත් බෞද්ධයෙක් නෑ අපායේ ගිහිපු අපි වෙනුවෙන්. අපි අපායේ වැටුනොත් අපි අපටම තමයි ගොඩ එන්න වෙන්නේ. පින්වතුනි අපට ඉහලින් ක්‍රියාත්මක වෙන වෙනත් කිසිදු බලවේගයක් නෑ. මනුෂ්‍ය තමයි මිහිපිට සිටින ප්‍රධානම පුජ්‍යල ලෝකේ මවන පුජ්‍යලය. අපි තමයි ලෝකේ මවන්නේ පින්වතුනි. ලෝකේ වනසන්නේත් අපි. මොනතරම් බලයක් මිනිස්සෙට තිබෙනවද දැන් බලන්න. මේකේ තියෙන විශාල දඬුවම් දුන්න ආකාරය මේ දඬුවනොත් පින්වතුනි ওই 89 87 වගේ වකවානුවල මේ කොළඹ රටේම සිද්ධ වුණා. මහා අසුචි වලවල් වල මිනිස්සු අමු අමී දැම්මා. අපායේ දුන්න දඬුවම් යමලෝකයේ දුන්න දඬුවම් නරලොවත් දුන්නා. ඒ වගේම පින්වතුනි මේ සූත්‍රයේ සඳහන් වෙනවා විවිධ දුක්ඛන්දරාවන් දෙන දේවල්. මේව නම් මහා බොරු කියලා හිතෙනවා. කවුද මේ දේශනා කළේ? බුදුහාමුදුරු බොරු කියන්නේ. අපි දන්නා රහසින්වත් පව් නොකරන නිසා බුදුරජාණන් වහන්සේ උතුම් වෙන්නේ. පින්වතුනි මේ ලෝකේ යථාර්ථය ඉදිරිපත් කරන්නේ. ලෝකේ යථාර්ථය ඉදිරිපත් කරන මේ සරල කථාන්තරයකින් ගැඹුරු ධර්මයක් උගන්වන. ඒ නිසා මේ අපායෙහි යම් කිසි කාලයක පුජ්‍යලයන් නිදහස් වෙනවා කියන ගෙවිලා යම් කිසි කාලාන්තරයක් ගියාම එතකොට දොරක් විවර වෙනවා. දකින්නවා ඒ දොරෙන් එළියට යන්න මිනිස්සු උත්සාහ කරන මහා ගිනි ජාලාවක් ඇවිත් අපාය යම පල්ලු ආපහු පිච්චෙන මේ විදිහට හතර වටින් මෙහෙමයි. මේ විදිහට විස්තරයන් සඳහන් කරනවා මේ සූත්‍රයේ. පිංගතුනි අපායේ මිනිසයාගේ ආයුෂ වැඩි නෙමෙයි. යම පල්ලංගේ ආයුෂ දීර්ඝ නෙමෙයි. කෙටි ආයුෂයක් තියෙන. ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපායි. අපි දන්න අපායවල් තියෙනවා, නොදන්න අපායවල් බෙහෙවින්ම තියෙනවා. ගොඩාක් අපායවල් තියෙනවා. මේ පොරොනේ 100%ක්ම සත්‍යයි. බුදුහාමුදුරු දේශනා කළේ. එනිසා පින්වතුනි මේ තියෙන ගිනිදැල් අපි මවා ගන්න මේ ආත්ම භාවයේදී. මේ ආත්ම භාවයේදීම තමයි යම් කිසි පුජ්ජලේ කයපාය නිර්මාණය කරගන්නේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ නිර්මාණය කරගන්නේ. එයයි මේ සූත්‍රයෙන් උගන්වන්නේ. මේ පුජ්ජලියෝ පස් දිනා කියන්නේ එකම පුජ්ජලයාගේ අවස්ථා පහක්. අපි ඒ නිසා මේ පුංචි දරුවන් දිහා බලලා අනේ අපි අම්මල තාතල මොන තරම් වෙහෙස දරන්නේ නැද්ද? මේ වගේ ಜಾති ධර්මයෙන් මම යුක්තයි. එනිසා එයාට සලකන්ට ඕන කියලා, වැඩිහිටියන්ට සලකන්ට ඕන කියන සිතිවිලි ඇති කරගන්නට කියලා පින්වතුනි. වයසට යන විට අපි කවුරුත් ගණන් ගන්නේ නැහෙනි. තරුණ තරුණියන්ගේ ස්වභාවය දැක්කහම කාටත් ආදරය සිටිනවා. ලිංගතු ස්වභාවයක් ඇති වෙනවා. ඒත් ඒ අයගේ ඒ අයම නේද වයසට යන්නේ. වයවරුදු වුණාම අපිරිසිදුයි, සොටු ගලනවා, කබ ගලනවා, කන් ඇහෙන්නේ නැහැ, ඇස් පෙනෙන්නේ නැහැ, කුදු ගැහිලා, ඒ වගේම ඇඟ රැලි වැටිලා මේ වගේ ස්වභාවයකට පත් වෙන විට හැමෝම අප්‍රිය කරනවා. තරුණ අය හැමෝම අප්‍රිය කරනවා. හැබැයි ඒ කවුරුත් කල්පනා කරන්නේ නැහැ, අනේ මං වගේ කාලයක් ගත කරන්න ඇති නේද? ඒ වයෝවෘද්ධ කෙනා ACA ආච්චි මං වගේ කාලයක් ගත කරන්න ඇතිනි. භද්‍ර යෞවනයේ යුක්ත වෙන්න ඇතිනි. ඒ නිසා පින්වතුනි එක පුජ්‍යලයාගේ අවස්ථාවන් ඒ පුජ්‍යලිය දිහා බල්ල සංවර වෙන්න කියලා කෝ අපි හැදෙනවද එහෙම? එහෙම අපි හැදෙන්නේ නැහැ. දැන් බලන්න ලෙඩ දුක් කාටද හැදෙන්නේ නැත්තේ? ඒත් පින්වතුනි යම්කිසි රෝගියෙක් වේදනාවෙන් කෑ ගහනවා නම් අපි නිරෝගී නම් අපට කොච්චර කෑ ගැහුවත් තේරෙන්නේ නැහැ. ඔළුව කකිනවා කියලා කෑ ගැහුවට අපට තේරෙන්නේ නැහැ, අපට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. තමන් ඒ වගේ රෝගයකටපත් වුණොත් තමයි වේදනාව අපට දැනෙන්නේ. ඉතින් අපි සංවර වෙනවා රෝගීන්ට සලකන්න ඕන, රෝග හැදෙන්නේ නැති විදියට අපි ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන කියලා. මෙන්න මේ විදියට අපි හැදෙන්න ඕන. සිත, කය, වචනය කියන තුන්දොරම සංවර කරගන්න ඕන කියලා. මේ වේ පින්වතුනි තව ගැඹුරු ධර්ම කරුණු තිබෙනවා. ඒව අපි පැහැදිලි කරන්නේ නැහැ. මේව සරලව එක පැත්තක් විතරයි අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒකම පින්වතුනි අපරාධකාරී දේව දූතයෙක් වුණා. අපි කලිනොත් කිව්වා, කිහිප විටක් කිව්වා, දූතය කියන්නේ මාර්ගය කියා දෙන්නේ. අපරාධකාරී දේව දූතයෙක් උනේ කොහොමේ? ඒ අපරාධකාරය කියනවා, උඹලා තොයිව මෙවැනි අපරාධයක් කළොත් මට විඳින්ට වෙන දුක් විඳින්ට වෙනවා කියලා. එනිසා අපරාධ නොකර ජීවත් වෙන්න කියන පණිවිඩයයි කියන්නේ. අද බලන්න අපි පින්වතුනි මේ සමාජයේ මිනිස්සු කොච්චරනම් අපරාධ කරනවද? ඒ කී දිනෙත් ඒ දිහා බලලා වලකින්නේ. ඇතැම් අය ඊ අයගේ දරුණු ප්‍රචණ්ඩ චරිතයන් වීර චරිතයන් වශයෙන් සලකමින් ඒවට හුරු වෙනවා. දැන් බලන්න ඉස්සර මේ සමාජය තුල කාන්තාවෝ තරුණියන් සොරකම් කළා කියලා, මිනී මැරුවා කියලා ආරංචි වුණේ නැහැ. දැන් ඒ දේවල්. දැන් ඒ පැත්තට. මේ පිරිමින්ට මේකෙන් අදහස් කරන්නේ නැහැ පිරිමින්ට ඒ දේවල් හොඳයි කියලා කරන්න. එහෙම නෙවෙයි පින්වතුනි, මේ දෙපාර්ශ්වයේ මෙහෙමයි. ඊතිහා බලලා අනේ මම නම් කවදාවත් මේ වගේ අපරාධයක් කරන්නේ නැහැ කියලා. ඒ වගේ දඬුවම් විඳින පුජ්ජලේ දිහා බල සංවර වෙන්නයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ යම දූතයා සිටින්නේ අපාය නොවේ මිහිපිටයි. එයා තමයි දිව්‍ය ලෝකයට මාවත කියන්නේ, අපායට මාවත කියන්නේ. පිංගතුනි මලකඳවල් කොච්චරනම් අපි දැකලා තියෙනවද? අපි හැමෝම මරණයටපත් වෙනවා. අවුරුදු 100ක් ගත වෙන විට පිංගතුනි මෙතන සිටින කිසුවෙක් නැහැ. මේ පුංචි දරුවෙක්වත් නැහැ. තවත් අවුරුදු 100ක් විතර යනකම් අපි ඔක්කොම මරණයටපත් වෙනවා. අපර උපරිම පින්වතුනි අපට අවුරුදු 80ක් 90ක් 100ක් හිටිය කියමුකු 200ක් ඉන්න පුළුවන්. බෑ කාටවත්. මිනිහට ඉන්න බෑ. අවුරුදු 200ක් ඉන්න මිනිසුව නේ. අපි කෙටි කාලයක් ජීවත් වෙන්නේ. අනිත් පැත්තෙන් පින්වතුනි ওই දිව්‍ය ලෝක තිබෙනවා. ඒ අපේ අවුරුදු 100ක් ඒ දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝක එක දවසක්. එක දවසක්. ඉව බොරු නෙවෙයි පින්වතුනි. දැන් බලන්න අපි ළඟ අපි හදනවා සුරතලේට මේ සුනක බල්ලන් හදනවා, පූස් පැටව හදනවා. හදලා ඒ පුස්පැටව අවුරුදු අපි කියමුකෝ අවුරුදු 10ක් ජීවත් වෙනවා කියලා. අවුරුදු 10යි උපරිම ආයුෂ. මරණයටපත් වෙනවා. නැවතත් ඒ ගෙදරම උපදිනවයි කියමුකෝ. ඉපදිලා බලන විට කලින් හිටපු මිනිස්සුම ඉන්නවයි. ආපහු අවුරුදු 10කින් මැරෙන. අයිත් උපදිනවා. අවුරුදු 60ක් ජීවත් වුණොත් යම්කිසි පුජ්‍යලේ අවුරුදු 60 ඇතුළත පුජ්‍යලයාගේ අර පූසා ආත්ම භාව හයක උප්පත්ති ලබන්න පුළුවන්. ඒ පුජ්‍යලේ බලනවා. ඒ පූස් පැටිය බලන්න පුළුවන්. මේ මිනිහ තාමත් ඉන්නවා. ඉතින් බලන්න ඒ ජීවිතය සහ මේ වගේ ජීවිත අතර මේ සංසන්දනයක් කරන විට දිව්‍ය ලෝකය ඇතැම් දිව්‍ය ලෝක අවුරුදු අපේ අවුරුදු 100ක් එක දවසක්. එක දවසේ ඒවා හරි විසිතුරු කතා තිනු ඔය පොරු නෙවෙයි පිංගතුනි. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ඒ වගේම මේ අපි දන්න දේවල් තියෙනවා දන්න දෙයින් නොදන්නා දෙයට යන්න ඕන. පිංගතුනි ඒ වගේම එහෙමනම් මල කඳන් දිහා බලලා අපි හැදෙන්න ඕන. අපි හැම කෙනෙක්ම මැරෙනවා අපි හොඳ චරිතයක් ගත කරන්න ඕන කියලා. මරුණට පස්සේ කිසුවක් වැඩක් වෙන්නේ නැහැ. ගිනි අඟුරකින් එහෙම නැත්නම් අඟුරු කෑල්ලකින් ගත යුතු ප්‍රයෝජනයක් මරණයටපත් වුනහම ගන්න බෑ කියලා ඒ බුදුහාමුදුරු දේශනා කළේ. නිරත්තන්ව කලින් කර. ජීවත් වෙලා සිටින විට තමයි අපේ ජීවිතේ වැදගත් වෙන්නේ. ඒසා පිංගතුනි අපි රඟපෑමක් කරන්නේ. අපි විවිධ රඟපෑම් කරනවා. අවුරුදු 10 15 20 30 60 70 80 90 එයාගේ ජීවිත කාලෙම අපි රඟපානවා. දැන් අපි එක එක මට්ටම් වල රඟපෑම් කාල සීමාව තුළ රඟපෑම් කරා. හැබැයි මේ රඟපෑම හොඳ රඟපෑමක් වෙන්න ඕන. එහෙම නුනොත් අපි වේදිකාව තනාගන්නේ අපායේ නරක වුණොත්. එහෙනම් හොඳ වේදිකාවක් මිනිස් තවත් අපි මිනිස්ෙක් වෙලාම උප්පත්ති ලබන්නට හොඳ වේදිකාවක් තනාගන්න වෙනවා. පිංගතුනි මේ ජීවිතය මිනිස්යට විතර බලයක් තියෙන වෙන සතෙක් නැහැ. අපි තමයි ප්‍රබලම සත්‍ය මිනිස් ජීවිතේ ප්‍රබලම. ඒත් අපි මේ ප්‍රබලත්වය උදාරත්වය බොහෝ අය අමතක කරලා ජීවත් වෙනවා. නොමරන මිනිස්සු වශයෙන් ජීවත් වෙනවා. ඒ වගේම මේ මිනිස්සු හිතනවා පරලොවක් නැහැ කියලා. ඊටම භයානකම මිත්‍යා දෘෂ්ටිය එකයි. එනිසා බුදුහාමුදුරු දේශනා කළේ සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්න කියලා. මේ දේවල් දිහා බලලා එහෙම නුනොත් පිංගතුනි අපි අපාය උප්පත්. අපාය කියන්නේ සැප නැති තැන. අප කියන්නේ පහවේ. අය කියන්නේ සැපයි. යම් කිසි තැනක සැප පහවීද නැද්ද එතන අපායයි. ඒ නිසා අපට පෙනෙන අපායවල් තියෙනවා. තිරිසංගත සත්තු මොනතරම් සැප විඳත් ඇතමෙක් ඉන්නේ අපායක තිරිසං අපායේ. අපි දකින්න අප. ඒ වගේම පින්වතුනි ඇතැම් පුජ්‍යලේ තමන්ගේම ජීවිතය අපායක් කරගන්නවන. අපි මේ වගේ උදාහරණයක් මේ අපාය හදාගන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකක් තමයි මත්පැන් වතුර. කාර්යාල වේලාවේදී ටයිකෝට් ඇඳගෙන බොහොම පෞරුෂත්වයක් තියන් ඉන්න පුජ්‍යලයා කටගොන්නම් බීගෙන කානු පල්ලේ වැටලා ඉන්නවනේ. එයා අපායක නේද ඉන්නේ. ඒ නිර්මාතෘ කවුද? ඒ පුජ්‍යලයාම තමන්ගේ ජීවිතය විනාශ කරගත්ත එක. පිංගතුනි මේ මත්පැන් බොනව කියන එක මහා විශාල විනාශයක් රටට. විශාල විනාශයක සුද්ධු තමයි පුරුදු කළේ. විශාල විනාශය පෞරු සංස්ථාව බිඳ දමනවා. ඒ කිසිම හේතුවක් නැහැ මේ දේවල් බොන්නට. නිසා අපි නිර්මාණය කරගන්නවා අපේ මනුෂ්‍ය ජීවිතයේ බිඳ දාලා ඒ ත්‍රිසංගත ස්වභාවයකට පත් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඇතමෙක් තමන්ගේ තියෙන මානසික වේගයන් චිත්තා වේගයන් පාලනය කරගන්න බැරුව මොනතරම් පහත් වැඩ කරනවද? ඒ පුජ්‍යලය කල්පනා කරන්නේ නැහැ මම මේ තරම් උසස් කෙනෙක් කියලා. එතකොට එයා සැප නැති තැනක් නේද නිර්මාණය කරන්නේ. පිංගතුනි මේ සූත්‍රෙහි සඳහන් වුණා ගිනි දැල් අපායේ ගිනි දැල්පත් වෙනවා කියලා. ඔව්. යම් කිසි පුජ්‍යලේ නොකල යුතුයකම් සිහිපත් වෙන විට ඒ පුජ්‍යලට මොනතරම් ගිනි ජාලාවක් ඇති වෙනවද? උදාහරණයක් වශයෙන් අම්මා තාත්තා බොහොම අමාරුවෙන් දරුවෝ හදනවා. හදලා මේ දරුවෝ හොඳට උගන්නලා හොඳ රැකියාවක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මේ මොනවා හරි හේතුන් නිසා අම්මා තාත්තට සලකන්න බැරි වෙනවා. කතා කරන්න බැරි වෙනවා. වචනයක් දෙකක් කතා කරන්නවත් වෙලාවක් නැති වෙයි. අවසානයේ මරණයටපත් වෙනවා අම්මතා. බොහොම ජයයට අවසාන කටයුතු නම් සිද්ධ කරාද. ඒව සිද්ධ කරලා මේ පුජ්‍යලේ තනි වෙනවා. මහා ධනයක් තියෙන්න පුළුවන්, මහා පිරිසක් ඉන්න පුළුවන්. යම් කිසි වෙලාවක සිහිපත් වී තමන්ගේ අතීතී, අනේ මගේ අම්මයි තාත්තයි පුංචි කාලේ මං මොන තරම් දහ දුක් විඳද මම හදන්න කන්න බොන්න තිබුණේ නෑ. කොහොම හරි මම හැදුව හොඳ ස්ථානයකට පත් කළා. අද මම මහා ධන කුවීරයෙක් වශයෙන් ජීවත් වෙන්නේ. එහෙම සිහිපතන්නේ අම්මා තාත්තට වයෝවෘද තත්ත්වයකට පත් වෙන විට මට සලකන්න බැරුණානි. මොන තරම් සැප සම්පත් තිබුණත් පින්වතුනි පිරිස සිටියත් මේ පුජ්‍යලයාගේ හදවත හෝස් ගාලා පත්තු වෙනවා. දැන් කොහෙද ඉන්නේ? අපායක නේද? වාව ගන්න බැරි දුකක් ඇති වෙනවා සිතට. එතකොට මේ පුජ්‍යලයා සැප නැති තැනක මිහිපිට අපායක. ඒ වගේම බරපතල අකුසලයක් කළොත් අපි කොච්චර තැවෙනවද? ඇයි අපි තැවෙන වැඩ කරන්නේ? කඳුළු වැක්කුණු මුහුණින් යම් කිසි විපාකයක් විඳින්ට අවශ්‍ය කළ සාධකයන් අපි ඇති කරගන්න හොඳ නැහැ. හේතුව මිනිසිය කියන්නේ පින්වතුනි උසස් තත්වයකට පත් කරගත හැකි මනසක් තිබෙන නිසා. අපට උසස් තත්වයකට පත් කරගත හැකි මනසක් තිබෙනවා. අපි ඒක අමතක කරලා තිබෙන බොහෝ අය. පින්වතුනි චෛතසික විභාගයේදී චෛතසික 52ක් දක්වනවා. ඒ චෛතසික 52න් අකුසල චෛතසික තිබෙන්නේ 14යි. තුදුස් සකුසල චෛතසික. සෝබන චෛතසික 25ක් තිබෙනවා. අනිත් ඒවාඤ්ඤ සමාන චෛතසික. මේ චෛතසික විභාගයෙන් පැහැදිලි වෙනවා වැඩිපුරම තියෙන්නේ හොඳ චෛතසික කියලා. සෝබන කියන්නේ කුසල චෛතසික. වැඩිපුරම තියෙන්නේ හොඳ චෛතසික. අඩුවෙන්ම තියෙන්නේ අකුසල චෛතසිකයි. එනිසා අඩුවෙන්ම තියෙන එක තමයි වැඩියම ක්‍රියාත්මක වෙන්නේ. මින් කියන්නේ කුමක්ද? ප්‍රകൃතියෙන් පින්වතුනි අපි හොඳ අය. මේ විකෘති වෙනන් පස්සේ තමයි නරක අය වෙන්නේ. ප්‍රകൃතියෙන් හැම මිනිස්සෙක්ම හොඳයි. පබස්සර මිදම් බික්කවේ චිත්තං තංච කෝආගන්තුකේ උපක්කිලිටේ උපක්කිලිටං. මේ සිත ප්‍රභාස්වරයි. මේ සිත විනිවිද පේනවා. ඒත් ආගන්තුක වූ කෙලෙස් නිසා මේ සිත විනාශ වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. පින්වතුනි අපේ සිතේ කෙලෙස් අවස්ථා තුනක් පවතිනවා. තුනක නිතියගත් ස්වરૂපී කෙලෙස් පවතිනවා. කාටවත් වෛරයක් ක්‍රෝධයක් දැන් නැහැ නේද? ඒත් ඉතින් මොනව කරන්නේ? අතපය හිරි වැටෙනවනේ. දැන් හාමුදුරුව බණ නතර කරා නම් කොච්චරනම් වටිනවද? අපට ගෙදරට යන්න පුළුවන්. ඒත් ඒක වෛරයක් නෙවෙයිනේ. මං කොහොම වුණත් පින්වතුනි තව පැය දෙකක් තුනක්වත් බණ කියන. එතකොට මොකද වෙන්නේ? මේ කාගේවත් මූහුණවල සිනහ මුසුකමක් නැහැ. බැන බැන නැකිරින ස්වභාවය එකයි. අපි වුණත් එහෙමයි. පන්සලේ හාමුදුරුවෝ දොස් කියන්න පුළුවන් ඇයි ඔච්චර බණ කිව්වේ කියලා. ඇයි අපි මේ හොඳ අය වෙනස් උනේ? පින්වතුනි වෛරය ක්‍රෝධය මේ තියෙන සියලුම ආයුධ භයානක විෂ අපි ළඟ තියෙනවා. ඒවා අපි යටපත් කරගෙන සිටිනවා. යටපත් කරගන්න බැරි වුණෙන් පස්සේ අලු යට තියෙන ගිනි පුපුරු වගේ පුපුරුග ගහනවා. අන්න ඒක පාලනය කරගන්න එකයි මිනිස්යාගේ ස්වභාවය. එනිසා පින්වතුනි නිදීගත් ස්වરૂපී කෙලෙස් වලට කියන අනුසය කියලා. දැන් ඔක්කොම නිදීගෙන කෙලෙස් තියෙන අනුසය. එනිසාම තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රභාස්වරයි මේ සිත කියලා. ප්‍රභාස්වරයි කියන්නේ පින්වතුනි මේ කියන අකුසලයන් යටපත් කරගෙන තියෙන. දැන් අපි වීදුරුවක් අරගෙන වැලි ටිකක් දාලා හොඳට කලතල තියෙනවා. ටික වේලාවක් ගියාට පස්සේ මේ වීදුරේ වැලි ටික මඩ ටික යටට තැම්පත් වෙනවා. වතුර හරි පිරිසිදුයි. විනිවිද පේනවා. යම්කිසි කෙනෙක් අර වීදුරුව සෙලෙව්වොත් මොකද වෙන්නේ? ආපහු අපවිත්‍ර වෙනවනේ. අන්න ඒ වගේ අපේ මනසෙ යට තැම්පත් වෙලා තියෙන. මනසෙ තැම්පත් වෙලා තියෙන. ඒවා බාහිර මේ අස්කන්නාසාදී වලින් ගන්න අරමුණු නිසා කැළතෙනවා. යම් කිසි කෙනෙක් ලස්සන රූපයක් දිහා දැක්කහම රාගික සිතීති ඇතිවෙන්ට පුළුවන්. ඒ වගේම ද්වේෂ සහගත සිතිවිලි ඇතිවෙන්ට පුළුවන්. මෝහ සහගත සිතිවිලි ඇතිවෙන්න පුළුවන්. අන්න ඒව සංවර කරගැනීමේ හැකියාව තිබෙන්න ඕන. පින්වතුනි, එනිසා මේ මනස සංවර කරගන්න පුළුවන් නම් විශිෂ්ට තත්ත්වයකට අපිපත් වෙනවා. අපේ විශිෂ්ට තත්ත්වයකට පත් කරන මූල ධර්ම තිබෙන්නේ අපි ළඟයි. අපි මේ දේවල් අමතක කරලායි ගොඩාක් අය අද ජීවත් වෙන්නේ. අපට පුළුවන් පින්වතුනි හොඳට ජීවත් වෙන්න, සුඛිත මුදිතව ජීවත් වෙන, විනෝදයෙන් ජීවත් වෙන්න එපයි කියලා නැහැ කොහේවත් බුදුදහම. බලන්න පංචසික කියලව හිටියා. මේ පංචසික කියන්නේ සක්‍රයගේ වීණා වාදකය. අද වචනයෙන් කියනවා නම් සංගීත අධ්‍යක්ෂ. සක්‍රියට බුදුහාමුදුරුව පැහැ දකින්න ඕන. සක්‍රිය කිව්වා මේ පංචසික මුලින්ම එවුව ටිකක් පසුබිම සකස් කරන්න. පංචසික නිකන් නෙවෙයි පින්වතුනි ආවේ. මේ වීණා වාදකයා තමන්ගේ වීණාවත් අරන් ගිටාර එකත් අරගෙන ආවා. බුදුහාමුදුරුවනේ, බුදුහාමුදුරනේ මගේ පින්වතිය ගැන මම ලස්සන ගීයක් හදලා තියෙනවා, ගී කීපයක් මම ඒක ගායනා කරන්නද. බුදුරජාණන් වහන්සේ තුස්නි භූතෝ නිශ්ශබ්දව සිටියා. ඒ අනුමත කිරීම, ඒ අනුමත කිරීමක් එපා නම් එපා කියලා ශ්‍රවණය කරලා හරි ලස්සනට මේ වීණා වාදනය තතත් ඒ වගේම සංගීතයක් ගැලපුණා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කළා. මේ ගොඩක් දේවල් තියෙනවා. මේ ඒ වගේම පින්වතුනි මේ සූත්‍රය ඉතා ගැඹුරු අර්ථයකුත් තියෙනවා. මේ ලාමක අර්ථයක්. බුදුදහමේ කොහේවත් සඳහන් වෙලා නැහැ රස විඳින්න එපා කියලා. හැබැයි රසය ආදීනව දක්වලා තිබෙනවා. රසය ආදීනව දක්වලා තිබෙනවා. දැන් බලන්න. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බුදුහාමුදුරු දේශනා කළේ මේ පන්සිල්වල කාමී වරදව හැසිරෙන්න එපා. නමුත් කාමී වරදව හැසිරෙන්න එපා කියලා මෙහි සඳහන් වුණාට කාමයේ නිවැරදි ලෙස හැසිරෙන්නේ කියලා කියවෙනවනේ. මේ පින්වතුන් අෂ්ටාංග සීලය එහෙම නැත්නම් දසසිල් සමාදන් වෙච්ච අවස්ථාවක අද වගේ දවසක පොහොය දිනක සමාදන් වුණා නම් ඒ කාමීසු මිච්ඡාචාරා වෙනුවට ආදේශ කරනවා අබ්‍රහ්මචර්යා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මම අබ්‍රහ්මචර්යා ජීවිතයෙන් වෙන් වෙලා මේ කාල සීමාව තුළ ගත කරනවා කියලා. ඒ කියන්නේ අඹුසැමිය වශයෙන් ජීවත් වෙන ස්වરૂපයෙන් අයින් වෙලා ජීවත් වෙනවා කියන එක. අබ්‍රහ්මචර්ය කියන්නේ අඹුසැමිය වශයෙන් ජීවත් වෙන එකයි. බ්‍රහ්මචර්ය ජීවිතය කියන්නේ තනිකඩව ජීවත් වෙන එකයි. මේ බ්‍රහ්මචර්ය කියන වචනෙට විවිධ අර්ථ කථනයන් තිබෙනවා. සාසන බ්‍රහ්මචර්ය, මාර්ග බ්‍රහ්මචර්ය. කොහොමුණත් පිංගතුනි මේන් අදහස් කරන්නේ පස්කම් සැප විඳින්න එපා කියලා නෙවෙයි. ඒ වගේම බ්‍රහ්මචර්ය අඹුසැමිය වශයෙන් ඕන විදියට සතුටු වෙන්න පුළුවන්, ප්‍රතික්ෂේප කළ නැහැත් වැරදි විදියට එපා කියන්නේ. පන්සිල් කියන එක හැමදාම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි දසසිල් සමාදන් වෙලා අටසිල් සමාදන් වෙලා ගෘහ ජීවිතයක් ගත කරන්න බෑ. එහෙම ගත කරන්න බෑ. පන්සිල් සමාදන් වෙලා පුළුවන්. ඒ අතර පොඩි පොඩි වැරදි වෙනවා. දැන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදයේ සමාදන් වුණාට මදුරු වගේ පුංචි සත්තුත් එක්ක ලොකු සටන් කරලා අපට ජයග්‍රහණය කරන්නත් වෙනව නේද? මේකෙන් අදහස් කරන්නේ පුංචි සත්තු මරණ එක පව් නෑ කියලා. පව් තමයි. කුරා කූඹිකුවත් හිංසාවත් කරන්න නම් හොඳයි. ඒත් ඉතින් මේක පොඩි සංවරයක් ඇති කරගන්න ඕනේ. එක එක මට්ටම් තියෙන 100% මට්ටම තුල ජීවත් වෙන්න බෑ. පිංගතුනි බුදුදහම වරද්දලා ගන්න හොඳ නෑ. අද ගොඩක් බුදුදහම වරදවා තීරුම් අරගෙන තිබෙනවා. ඉන්සා මේ සීලය ඒ වගේම විනයත් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙතෙන්දි සඳහන් කළේ මේ සූත්‍රේ කයින් සංවර වෙන්න, වචනෙන් සංවර වෙන්න, මනසෙන් සංවර වෙන්න කියලා. මේ කායික සංවරය වාචික සංවරය කියන්නේ සීලයයි. ඒක ඊට වැඩගත්. දැන් බලන්න මේ පින්වතුන් බොහෝම සංවර සීලීවයි ජීවත් වෙන්නේ. මේ සංවර සීලීත්වය, මේ සීලය ගෙදෙදි රකින්න පුළුවන් ඕන වෙලා. ඒ නිසා තමයි සදාර බ්‍රහ්මචර්ය කියලා බුදුහාමුදුරු දේශනා කළේ. බ්‍රහ්මචර්ය සීලය කියලා කියන අඹුදරුව සමග රකින සීලයකුත් තියෙනවා. ඒ අඹදරුව හොඳට සකස් කරගෙන හොඳින් ජීවත් වෙනවා නම් ඒක සීලයක් කියලා සඳහන් කරන්නේ. මේ ගෘහ ජීවිතයේ මොනතරම් අර්ථවත් වෙන විදිහට බුද්ධ දේශනාවේ කරුණු තියෙනවද ඒවා අපි අමතක කරලා සමහර කෙනෙක් භාවනා පන්ති යනවා කියලා ওই ගීතයක් එහෙම අහන්නවත් එපා කියලා මාධ්‍යවල දින ওই නාටිනම් නොබලන තරමට හොඳ ඒවත් බලන්න එපා කියලා කියාවි. ඉතින් මේ වරදව තේරුම් අරගත්ත එක අපේ ඇස්කන් ආසාතිය සංවර කරගන්න හැකියාව තිබෙන්න ඕන. හොඳ දේ යගේ කරලා තිබෙනවා නරක දේ ප්‍රතික්ෂේප කරනවා. අපට පුළුවන් වෙන්න ඕන මේ දේවල් වෙන් කරලා හඳුනා ගන්නට පින්වතුනි. එහෙම නුනොත් අපේ මේ ජීවිතේ අපි අපායක් කරගන්නවා. දේවියා දේවෝ සද්දින් සංවසති. අම්මා තාත්තා හොඳ නම් ඒ අයගේ ජීවිතය දෙවඟන දෙවියෙක් එක වාසය කරනවායි කියලා දේශනා කරේ. හොඳට ගත කරන ජීවිතයට දෙවියෝ පවා වඳිනවා කියලා සඳහන් කරනවා. ගිහියන්ට දෙවියෝ වඳිනවා. කාගේ කාටේ වඳින්නේ? හොඳ අඹු සැමියන්ට වඳිනවා. දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබා ගන්න පුළුවන්. අපි දෙවියොන්ට වඳින එකනේ කරන්නේ මේ පින්වතුන්. නමුත් දෙවියොත් වඳිනවා පින්වතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කළා හොඳට ජීවත් වෙන ඕනෝන් වශයෙන් වැඩ නොකර ජීවත් වෙන අඹ සැමියන්ට වඳිනවා කියලා. අම්මා තාත්තට වඳිනවා කියලා. ඉතින් මේ දිව්‍ය විමානය පහළ කරගන්නේ අපි ඒ ඔස්සේ තමයි ඊගාවාත් භාවයක් ගොඩ නැගෙන්නේ. පින්වතුනි ඇස්කන් ආසාදී සංවර කරගැනීමේ ශක්තිය අපට තිබෙන්න ඕන. ඇහැ සංවර කරගන්නවා, වචනේ සංවර කරගන්නවා. මේ හැමදියක්ම මේ තින චක්කුසෝත ගහන ජීවා කාය මන කියන්නේ ඉන්දුරන්. මේ ඉන්දුරන් සංවර කරගන්නට දැන් බලන්න යම් කිසි කෙනෙකුට අවුරුදු 60 අපි කියමු අවුරුදු 60 දියවැඩියා රෝගයට ලක් වුණා කියලා. වෛද්‍යවරු කියන මෙන්න මේ ආහාර වලින් වැළකින්න, විශේෂයෙන්ම සීනි වගේ ආහාර. ඒත් කොහොමද ඉතින් අවුරුදු 60 පුංචි කාලේ ඉඳන් දිව පිනවල පැටි රස කාලම එහෙම නැත්නම් තේ සීනිත් එක්ක බීලම කොහොමද ඉතින් ඒකෙන් වළකින්නේ නේද? මොනතරම් සාතු සප්පායම් කරත් ඉඩ ලැබිච්ච අවස්ථාවක පැණි රස නම් රස විඳිනවා. කවුද දුක් විඳින්නේ? තමන්මයි. අපට බැරි වෙලා තියෙනවනේ පින්වතුනි එක ඉන්ද්‍රියක් පාලනය කරගන්න. දිව කියන ඉන්ද්‍රිය. ඒ වගේම තමයි ඇස් කන් ආසාදී මේ සියලුම ඉන්ද්‍රයන් පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒක මනුෂ්‍යකම. මනුෂ්‍ය ධර්මයේ වෙන්නේ ඒකයි. ඉන්ද්‍රයන් පාලනය කරගන්න එකට සීලිය කියනවා. ඉතින් මේක හරි සරලයිනේ. සීල් රකින්නවා කියන එක හරිම සරල දෙයක්. යහපත් ලෙස ජීවත් වෙනවා, ශ්‍රේෂ්ඨ විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වීම සීලයක් බවට පත් වෙනවා පින්වතුනි. එහෙම නොවුනොත් අපි මිහිපිට අපි අපායක් ඇති කරගන්නවා. සැප නැති තැන. එනිසා මිහිපිට අපායක් කරගත්ත කෙනෙකුට ඊගාවාත්මී සුගතිගාමි වෙන්න බෑ. දැන් අපායක නම් ඊගාවත් උපදින අපායක. පිංගතුනි බය වෙන්න එපා. මේ පිංගතුන් හැම කෙනෙක්ම බොහොම ශ්‍රේෂ්ඨ විදියට ජීවත් වෙන්නේ. එනිසා මේ පිංගතුන් ශ්‍රේෂ්ඨ විදියට ජීවත් වෙන නිසා ශ්‍රේෂ්ඨ ස්ථානික උප්පත්ති ලබන්න. මරණයට බය වෙන්න දෙයක් නැහැ. අපි මැරෙන්න ඕනේ නැහැ ඒුණාට. මරණයට බය නැතුණාට මැරෙන්න ඕනේ නැහැ. හිත හදා ගන්න ඕන පිංගතුන්. දැන් බොහොම රස කර කර කිව්වත් මේ මරණය ගැන වෛද්‍යවරයෙක් මගේ ශරීරය පරීක්ෂා කළා. හාමුදුරනේ තව සති දෙකයි ඔබ වහන්සේ ජීවත් වෙන්නේ කිව්වොත් මගේ ජීවිතේ වෙනස් වෙනවා. ජීවිතේ වෙනස් වෙනවා කියන්නේ මම මොන තත්වයකින් ඉඳී දන්නේ නැහැ. හැබැයි එහෙම කිව්වොත් මම හිතෙනවා දැන් නම් මට බයකුත් නැහැ කියලා. එහෙම හිතානින්ද මැරෙනකොට ප්‍රශ්නයක් නැහැ. මම දැන් බනවලින්ම හිත හදාගෙන තියෙන්නේ. එනිසා පින්වතුනි අපට හැකියාව තිබෙන්න ඕන අපේ ඉන්ද්‍රිය ධර්මයන් පාලනය කරගන්න. කොහොම මමත්වයේ කියන දේ නැති කරන්න බෑ. මමත්වයේ ඒකම පින්වතුනි අපට පුළුවන් වෙන්න ඕන අපි කරන කියන දේවල් පිළිබඳව ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන ඒව නිවැරදිව කරන්න. අකුසලයන් කුසල් හඳුනගන්න හැකියාව තිබෙන්න ඕන පින්වතුනි. මම තවත් විනාඩි කිහිපයකින් ධර්ම දේශනාව අවසන් කරනවා. මේ සූත්‍රයේ පිළිබඳව දීර්ඝ විවරණයක් කරන්න වෙලාව නොවන නිසා ඒ වගේම පුංචි කතාවක් කියලා. බුදුහාමුදුරුවෝ ජාතක පොතේදී දේශනා කළා. ওই දසන්නක ජාතිය කියලා ජාතකයක් තියෙනවා. මද්දව කියලා රජෙක් හිටියා. මේ මද්දව රජ ලොකු පරිත්‍යාගයක් කළා. පරිත්‍යාය කරලා පස්සේ ඊට පස්සේ ඉඳ කල්පනා කරා මහා අපරාධයක්නේ මං කළේ. ඇයි මං වටින දේ දුන්නේ? දවසක් දෙකක් ගියා මේ ගැනමයි හිතෙන්නේ. කෑම රුචියක් නැති වුණා ලිද වෙලා. රාජකීය වෛද්‍යවරු බෙහෙත් කරනවා ඒත් සුව වෙන්නේ නැහැ. ඉතින් මොකද පුරෝහිතයෝ ඉන්නවනේ. බෝසතාණන් වහන්සේ එක ආත්ම භාගයක පුරෝහිතයෙක්. මේ ආත්ම භාගය මද්දව රජ. මද්දව රජ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා. මෙයාට මේ වෛද්‍ය ප්‍රතිකාර දීලා හරියන්නේ නැහැ. මේ රජතුමාට තොවිලයක් කරන්න ඕන කියලා. එනිසා හොඳ තොවිලයක් කරන්න, මේල රෝගේ සුව කරන්න නම් හොඳ තොවිලයක් කරන්න ඕන කියලා සිළු කටයුතු සංවිධානය කළා. හැබැයි මේ තොවිලේ තමුතු තොවිලයක්. රාජාංගනේ රජතුමාගේ මිදුලේ ලොකු වේදිකාවක් ඇදුවා. වේදිකාවක් හදලා ඒ රටේ ඉන්න හොඳ සර්කස් කාරයෝ, ශිල්පී ඥානෙ යුක්තයි, විශේෂම කඩුගිලින අය ඉන්නවනේ, අන්නේ කඩුගිලින සර්කස් කාරයෝ ගෙන්නෙව්වා. අඩි දෙකමාරේ කඩුගිලින ගෙන්නවලා එදා මහා සම්දර්ශනය. රජතුමා උඩු මහල් තලයේ ඉඳගෙන සම්දර්ශනේ බලාගෙන සිටිනවා. මහා දිග කඩුගිලින ඇස් උඩ තියාගෙන බලන් ඉන්නවා. රජතුමා කල්පනා කරනවා, මේ ලෝකේ අමාරුම කාර්ය කරන්නේ මේ කඩුගිලින මිනිස්සු. ටිකක් කල්පනා කරලා ඇමතියෙකුට එන්නේ කතා කළා. ඇමතිය, මේ ලෝකේ අපහසුම කාර්ය කඩුගිලින එකද? නෑ රජතුමනි, ලෝකේ අපහසුම කාර්ය තමයි යමක් දෙන්න හිතෙන එක. රජතුමා කල්පනා කළා, එහෙනම් මං ඒ අපහසුම කාර්ය කළානේ, මම යමක් දෙන්න හිතුවා. තවත් බලන් ඉන්න, තවත් කඩුගිලින, තවත් ඉක්කිනකොට කතා කරන ඇමතිය, ලෝකේ අපහසුම කාර්ය කඩුගිලිනටත් වඩා යමක් දෙන්න හිතනටත් වඩා අමාරු කාර්යයක් තව තියෙනවද? ඔව් රජතුමනි තියෙන. මොකක්ද? ඒක තමයි දෙන්න හිතපු දේ දෙන එක, පරිත්‍යාග කරන එක. රජතුමා කල්පනා කළා, මං ඒ අමාරු කාර්යයක් කළානේ, තවත් කඩු ගිලිනවා, මේ තොවිල පවත්වනවා. ඊට පස්සේ තව ඇමතියෙක් කැතවල අහනවා, යමක් දෙන්න හිතෙන එකටත් වඩා, ඒ හිතපු දේ දෙනවටත් වඩා කඩු ගිලිනවටත් වඩා අමාරු කාර්යයක් මේ ලෝකේ තියෙනවද ඇමතිය? තියෙනවා රජතුමනි. මොකක්ද? ඒක තමයි දීලා හිත හදාගන්න එක. ඔන්න රජතුමාට දැන් කල්පනා වුණා, මටත් මේ රෝගේ තියෙන දීලා හිත හදාගන්න බැරි එකයි. තොවිලේ සාර්ථකයි පින්වතුනි. බෝසතාණන් වහන්සේ සංවිධානය කරේ බලන්න අපූර්ව තොවිල දෙනුත් තොවිල් කරනවා. හැබැයි ඒ තොවිල් වගේ නෙවෙයි. මේ මානසික රෝගේ කාරකය හොයාගත්තා, හොයාගෙන බෙහෙත් කළා. පින්වතුනි අපටත් හරි අමාරුයි, හිතන තරම් ලේසි නෑ හිත හදාගන්නවා කියන එක. කෙලෙස් විවිධ ආකාරයෙන් ඉස්මතු වෙනවා පින්වතුනි. අපි යම පරිත්‍යාය කරන් ලෝභ ද්වේෂ මෝහ නැති වෙන්නේ. ඒත් යම පරිත්‍යාය කරලා පස්සේ හිතන හරි අපරාධයක් නිකලේ. මේ පන්සල දිව වෙනත් පන්සලකට දුන්නන, ඒ සමාජ සේවා ආයතන වෙනත් තැනකට දුන්නන, සිහිපත් වෙනවා, හිත හදාගන්න බෑ. කුසලය අකුසලයට හේතු වෙනවා, කුසලය අකුසලයට හේතු වෙනවා. දැන් මේ විදිහට කල්පනා කරා පින්වතුනි, දැන් මේ පින්වතුන් මේ කටින පින්කම් කාලෙන් මේ විදිහට යම් කිසි දෙයක් පූජ කරනවා. පූජ කරලා ඒ පන්සලෙන් තමන් බලාපොරොත්තු කාර්ය නෙවෙයි වෙන්නේ, ඒක අවශ්‍යතාවය යන්නේ වෙනත් කාර්යයක් කරනවා. එතකොට හිතේ වේදනාවක් ඇති වෙනවනේ. ඒ වේදනාව ඇති වෙන්නේ ඇයි? අපි කල්පනා කරලා නැහැ මේ දන් දෙන්නේ මොකටද කියලා. පරිත්‍යාග කරන්න මොකටද? මේ පන්සල් වලට දෙන්නේ කියන එක විතරක් නෙවෙයි, පරිත්‍යාග කරන්න මොකටද කියලා. ලෝභ ද්වේෂ මෝහ නැති කරන්නයි. හැබැයි සහමුලින්ම මේ දේවල් නැති කරන්න බෑ. නී නැ එක මේ එකාත්ම භාවයකේ ඒ දේවල් නැති කිරීම නිසා ඇති කරගත යුතු නිර්ආමිෂ ප්‍රීතියක් තියෙන ප්‍රීතිය ස්වභාවය හඳුනගත්තේ නැත්නම් අපි ඒ දේවල් මේ දුක් දුම්නස්ස බවට පත් වෙනවා. දැන් බලන්න නම නොකී වුණොත් කොච්චර සිතේ වේදනාවක් ඇති වෙනවද පින්කමක් කළා. ඒක ස්වභාවයක්. මේක හඳුනගත්තේ නැත්නම් මේක කරන්න බැරි වෙනවා. බුදුහාමුදුරු ළඟට බණ අහන්න යන එක භික්ෂුන් වහන්සේ නමකුන් වහන්සේ හිතනවා අද මගේ නම කීකේ බුදුහාමුදුරු ධර්ම දේශනා කරයි නෝ නෝ හේතං ආනන්ද කීකේ බුදුහාමුදුරු ධර්ම දේශනාවන් කරන විට කතා කරන කියන්නේ එහෙම නේද ආනන්ද කියලා අහනවා. ඉස්සර පෙරණි හාමුදුරුවෝ ධර්ම දේශනා කරන එහෙම නේද උපාසකුන් නැහැ කියලා අහනවා. එහේ හාමුදුරනේ කියලා කියනවනේ. අන්න ඒ වගේ අද මගේ නම කියයි කියලා. නමුත් ඒ හාඳුරුගේ නම කියවෙන්නේ නැහැ, වෙනත් හාඳුරු කෙනෙක්ගේ නම කියන්නේ. මුතු මොකද වෙන්නේ? අප්පතීතු නොසතුටටපත් වෙනවා, කුපිතෝ කිපෙනවා. මෙන්න මේ දෙකම, නොසතුටටපත් වීමත් කිපීමත් දෙකම කෙලෙස්. මේ වගේ කොච්චරනම් කෙලෙස් අපට ඇති වෙනවද? මේ ස්වභාවය නොදන්න නිසා. එනිසායි ස්වභාවය හඳුනාගත්තනම් අපට පුළුවන් ඒව සමනය කරගන්න. පිංගතුනි, එසම ඊට වඩා ධර්ම දේශනා දීර්ඝ කරන්නේ. අපායේ නිර්මාතෘවරයාත් දිව්‍ය ලෝකයේ නිර්මාතෘවරයාත් වෙන කිසිවෙක් නෙවෙයි, නොවේයි තමාමයි. එහෙමනම් අපි තීන්දු කරගන්නවා කොහේ නිර්මාතෘවරයෙක් වෙනවද කියලා. අපට මිනිස්සුන්ට කොච්චරනම් බලයක් තියෙනවද පිංගතුනි? මේ මිනිස්සු මිනිස්කම හඳුනන්නේ නැති නිසා බොහෝ අය නොමිනිස්කම් වලින් යුක්ත වෙලා තිබෙනවා. අනේ මේ මිනිස්යන්ට නැනපහන් දල්වන්නට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒකත් වැදගත් වෙනවා පින්වතුනි. මේ මිනිසුන්ට යමක් කියලා දෙන්න පුළුවන් නම්, වළක්වා ගන්න පුළුවන් නම්, මේ ලෝකෙ මොනතරම් සුන්දරද 100%ක් ඒ සුපිරි ජීවිත සකස් කරන්න බෑ. ඒත් මිනිස්සු අඩුම ගාන මේ යම් යම් වැරදි දේවල් වලින් අයින් වෙලා ජීවත් වෙනවා. අපි කොච්චර සතුටින්ද ජීවත් වෙන පින්වතුනි? ওই භූතානෙ කියන්නේ දුප්පත් රටක් නෙවෙයි, භූතානෙ විශිෂ්ට රටක්. ලක්ෂ 10ක් විතර සිටිනවා. ඒ වගේම පින්වතුනි, භූතානෙ සතුටින්ම ඉන්න, ලෝකේ සතුටින්ම ඉන්න ජාතිය තමයි භූතානෙ, භූතාන වැසියෝ. ඒ බෞද්ධ රාජ්‍යයක්, බෞද්ධ රාජ්‍යයක්. ඒ රටේ රජතුමා තමයි මීට අවුරුදු 10 15 උදදී ওই අල්පේච්ඡතා සංකල්පය ඉදිරිපත් කළේ. ලෝකේ සම්පත් බුද්ධි විඳින්නට කරන දර්ශනේ ඉදිරිපත් කළා. නිසා විවිධ මේ වගේ සංකල්පයන් තිබෙනවා. නිසා අපට සතුටින් ඉන්න පුළුවන්. අද ඉතින් විවිධ විවිධ ආකාරයෙන් සතුට බිඳ වැටෙන හේතුන් තිබෙනවා. ඒක ඉතින් විනය සංව විනයක් ඇති කර ගන්න ඕන යම් කිසි විදියකින්. මේ දේවලුත් කොහොම හරි විඳ දරාගෙන මේවා කෙලස් පිළිබඳව අපි අධ්‍යයනය කරමින් ජීවත් වෙන විට විශිෂ්ට ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. නිසා දැන් කල්පනා කරගන්න, මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් පොහේ දවසේ විවිධ පින්කම් වල නියැලලා මේ රාත්‍රී භාගයේ තවත් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මින් අත්පත් වූ සියලු කුසලානිසංසයන්ගේ බලයෙන් අද මෙහි දායකත්වය උසුලන මල්කාන්ති මහත්මිය පුණ්‍යානු ආශිර්වාදයන් කරන්ටයි මේ පින්කම සිද්ධ කරන්නේ සුගත් මහත්මිය විසින්. එනිසා ඒ සුගත් මහත්මයා බලාපොරොත්තු වෙනවා අසනීපයෙන් පසු වෙන මල්කාන්ති මහත්මියට ආශිර්වාද කරන්ටත්, ඒ වගේම රසංගිකා දියණිය, සෙනිටිනි දියණිය, තිසර පුතණුවන්ට, මලිදු පුතණුවන්ට ආශිර්වාදයන් කරන්ට. දැන් කල්පනා කරගන්න, එතෙක් මෙතෙක් අප විසින් රැස් කර ගන්නා ලද සිලු කුසලානි සංසයන්ගේ බලයෙන් ඒ මහත්මයා බලාපොරොත්තු වන විදියට නම් සඳහන් කළ ඒ දූ දරුවන් ඇතුළු හැම කෙනෙකුටම නිරෝගී සුව චිර ජීවනයේ පිණිස, ඉක්මන් සුවේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදුකාර. පින්වතුනි, බුදුහාමුදුරු දේශනා කළේ ආරෝග්‍යට්ඨේන කුසලං උත්තං නිරෝගීකමට කුසල් කියනවා කියලා. මේ බුදු දේශනාවේ සඳහන් වෙනවා. එනිසා ඊටම අර්ථවත් මෙවැනි පින්කම සිද්ධ කළ නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දක්ෂතාවයට කුසල් කියනෝ, දක්ෂතාවයන් ප්‍රාර්ථනා කරගෙන මෙවැනි පින්කම් කිරීම වැදගත් වෙනවා. එමනම් මේ හැම කෙනෙකුටම නිරෝගී සුව චිර ජීවනයේ පිණිස මේ පින් හේතු වේවා කියලා සාදුකාරය දිලා ප්‍රාර්ථනා කරන් අද දායකත්වයේ උසුලන ඒ මහත්මයා ප්‍රමුඛ කොට ඇති මේ පින්වතුන් නමින් පරලෝ සැපත් වන්ට යෙදුණු සිළුම ඥාති වර්ගයා පින් ලබා ගත හැකි ස්ථානයක උප්පත්ති ලබා සිටි නම් පින් අනුමෝදන්ව ජරමර වලින් නිදහස් උතුම් මමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදුකාර දෙල් ප්‍රාර්ථනා කරා. පින්වතුනි, මම මේ විහාරස්ථානෙට මේට අවුරුදු 10කට 12කට උඩදී ආවා. මට ඇතුළට ආවට පස්සේ ටිකක් සැකේකුත් ඇති වුණා. මං ඇහුවෙත් මේ උපාලි හාමුදුරන්ගේ පන්සලද කියලා. සැකේකුත් ඇතුණා ඕනගම හඳුරුගේ පන්සද කියලා තැනේ සැකයක් ඇතුණා. විශාල වෙනසක්, පරිවර්තනයක්, ලොකු පරිවර්තනයක්. හැම තැනම පින්වතුනි විදුලි බුබුලු වලින් බබලනවා වගේ තමයි මේ ස්ථායන්ට පැමිණෙන හැම කෙනෙකුගේම සිත ඊටම සතුටු ස්වභාවයට පත් වෙන විදියට මේ පුණ්‍ය භූමිය පත් කරගෙන තියෙනවා. ඒ පත්කලී අපේ ඕනෑග මහඳුරු උන්වහන්සේ තරුණ යතිවරයන් වහන්සේ නම විශිෂ්ට විදියට මෙහෙවනවා. මේ ලෝකේ අඩු පුජ්ජලිය කොටසක් ඉන්නවා. පින්වතුනි අඩු නායකයෝ. නුසුදුසු පුජ්ජලියෙක් මේ ලෝකේ නැහැ. නුසුදුසු පුජ්ජලෙක් නෑ. අමන්ත මක්ෂරන් නාස්ති නාස්ති මූල මන ඖෂධං අයෝග්‍යෝ පුරුෂෝ නාස්ති යෝජකස් තත්ත දුර්ලභ. මන්ත්‍රයකට නොගන්න අකුරක් නෑ. ඕනම අකුරක් මන්ත්‍රයකට ගන්න පුළුවන් හරියට යොදලා. ඒ වගේම බෙහෙතකට නොගන්න මුලක් නෑ. හැම මුලක්ම බෙහෙතකට අවශ්‍යයි බෙහෙතක්. ඒ වගේම පින්වතුනි නුසුදුසු පුජ්ජලෙක් ලෝකේ නෑ. හැම පුජ්ජලෙක්ම අවශ්‍යයි. ඒත් මේ පුජ්ජලය යොදවන පුජ්ජලයන් අඩු නායකයෝ අඩු. ඒ නිසා හොඳ භික්ෂු නායකත්වයක් උන්වහන්සේ සපයනවා. උන්වහන්සේ සුවිසල් පරිත්‍යාගයකුත් කරලා තිබෙන්නේ මේ පින්වතුන් දන්නම. ඒ නිසා පින්වතුනි අද මේ පුණ්‍ය භූමිය එන හැම කෙනෙකුගේම සිත සතුටු වෙනවා ආරාම සංඥාව ඇති වෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එනිසා මේ පින්වතුන්ටත් හරි සතුටක් මෙවැනි ආයතන වලට සංග්‍රහ කරන එක. උන්වහන්සේලත් හරි සතුටක් විඳිනවා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයත් පෝෂණය කරගනිමින් ආගමික සමාජික අධ්‍යාපනික කටයුතු සිද්ධ කිරීම සම්බන්ධව. එනිසා උන්වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාට ඒ වගේම මෙහි ආවතේව කරන හැම කෙනෙකුටමත් නිරෝගී සුව චිරජීවනයේ පිණිස මේ පින් හේතු වේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරන් අවසානයේ අප හැම දෙනෙකුටම උතුම් නිවන් සුව ජනිත කරගන්න මේ පින් හේතු වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා.